මෙනෙහි නොකිරීම වටින්නෙත් නෑ, මෙනෙහි කිරීම වටින්නෙත් නෑ, මෙනෙහි කළ යුතු නොකළ යුතු ක්‍රම හොයාගත්තාම හරි. හරිද? අපි කියමු ඔබතුමා කිසිම අවබෝධයක් තේරුමක් නැතුව හම්බෙන තැනක සත්වයක් නැත, පුද්ගලයෙක් නැත, ආත්මයක් නැත කිය කියා හිතුවොත් වැටෙන්නේ උච්ඡේදවාදයට. ඒ නිසා මෙනෙහි කළ වැඩක් නෑ. තේරණේ යම් වෙලාවකදී ඔබතුමා මේ ස්කන්ධයන්ගේ රූපය අපි කිමු හොඳට රූපය බලනවා. රූපේ හේතු ප්‍රත්‍යයයි හේතු නිසාගත මේ රූපේ හේතු නිරුද්ධ නිරුද්ධ වෙනවා නේද කියන නුවණ දැනගෙන මේ නුවණ තමයි සන්තකේ තියගෙන ඒ නිසා නම් මේ රූපයේ සත්‍යයක් නෙමෙයි, පුද්ගලයක් නෙමෙයි, ආත්මයක් නෙමෙයි, මේ හේතු ප්‍රත්‍ය නේද කියලා බලනවා නම් ඔන්න ඒක සුදුසු. ඒ වගේ නාම ධර්ම ටිකක් බලලා මේ ස්පර්ශ නිසා වේදනා සංඥා හට ගන්න, ස්පර්ශ නිරුද්ධ වේදනා සංඥා නිරුද්ධ වෙනවා නේද කියලා දන්නා උදක්නාව මොන අභ්‍යන්තරේ තියාගෙන ඒ නිසා මේ ධර්මයේ සත්‍යයක් නෙමෙයි, පුද්ගලයක් නෙමෙයි, ආත්මයක් නෙමෙයි නේද කියලා මෙනේ කළොත් සිත ගැන නාම රූප නිසා මේ විඥානය හට ගන්නවා, නාම රූප නිරුද්ධ වෙනුන විඥාන නිරුද්ධ වෙනවා කියන මේ දර්ශනය සම්මාදිතී ඉතී තියාගෙන ඒ නිසා මේ සිත සත්‍යයක් නෙමෙයි, පුද්ගලික ආත්මයක් නෙමෙයි නේද කියලා බැලුවොත් ඒ බැලීම ඔබතුමාට සම්මාදිට්ඨිය ඒ සත්‍ය පුද්ගලික ආත්මයක් නෙවෙයි කියලා කියන උච්චේතවාදිට යනවා නෙමෙයි, එතන හේතුඵල ධමයක් තියෙන නිසායි කියලා දර්ශනය මොකක්ද? දර්ශනයක් නැතුව ඔබතුමා හිතුවොත් පිහිටන දර්ශනයක් නැසින්ද දෘෂ්ටි යන සත්‍ය පුද්ගල නැති උච්චේතවාදී. ඒ නිසා මේ සත්‍ය පුද්ගලයෙක් නෑ කියලා මෙනෙහි කරන්න එපා කියලා කියන්නේ නෑ, මම කරන්න කියලා කියන්නේ නෑ. මෙනෙහි කරන දේ හෝ නොකරන දේක වටිනාකම එන්නේ ඒ මෙනෙහි කිරීම හා නොකිරීමට පසුබිම් පවතින නුවණ මතයි. සමාධිත්‍ය ඇතුව මේ ටික කළොත් හරි, සමාධිත්‍ය නැතුව කළොත් වැරදි. ඒ නිසා මේක බෙදා ගන්න සත්‍ය පුද්ගලික ආත්මයක් නැහැ කියලා මෙනෙහි කළ යුතු ක්‍රමයකුත් තියෙනවා, මෙනෙහි නොකළ යුතු ක්‍රමයකුත් තියෙනවා. ඒක නැත්තම් මෙනෙහි කළ වැඩක් වෙන ක්‍රමයකුත් තියෙනවා, මෙනෙහි කළ වැඩක් නොවන ක්‍රමයකුත් තියෙනවා කියලා දෙකට බෙදාගන්න නැත්තම්
හරි. සාමාන්‍ය අසුභය වල්ලා කෙස්ම.
ඒක ප්‍රශ්නයක් නෑ.
ඒ
දෙකලක්
පමණයි තියෙන්නේ මෙතන සත්‍යයක් නැහැ කියන අදහස තමයි මාතුල තිබුණේ.
නමුත් එපමණකින් තිබුණත් වැරදි. ඔබතුමා සම්මා දිට්ඨිය ඇති කරගෙන මේ මෙහෙම නෑ කියලා කියන්නේ මොකටද? මේ කයි හේතු ප්‍රත්‍ය නිසායි කියන නුවණ ඊගාවට එන්නේ. එහෙම කළොත් ඊට පස්සේ කය හේතු ප්‍රත්‍ය බැලුවේ මොකටද? කය අනාත්ම ස්වභාවය අවබෝධ කරගන්න, අර අපිට මතක් කළේ අවිඥානික බව අවබෝධ කරගන්න. ඒ කියන්නේ කය ඇත්ත බැලුවේ මොකද උත්තරේ? මේ ඇයි බලන්නේ? මේ කයට මුකුත් හිතන්න බෑ නේද? මුකුත් කියන්න බෑ නේද? මුකුත් කරන්න බෑ නේද? රූප පෙනෙන්නේ, සත්‍ය ඇහෙන්නේ, ගරුතුම් දැනෙන්නේ නෑ නේද කියන මේ උත්තරය ගන්න මේ කය ගැන බැලුවේ. ඊගවට එහෙනම් දෙවෙනි උත්තරේ එනවා මොකද්ද? එහෙනම් මේ කය රූප බලනවා, සද්ද අහනවා, ගරුතුම් බලනවා, හිතනවා, කියනවා, කරනවා කියලා මේ කය මේ ක්‍රියා ටික වෙන්නේ කොහොමද කිව්වහම දෙවෙනි අදිරට එනවා මොකද්ද? එහෙනම් චිත්තචෛතික ටික ගැන හොයන්න වෙලා වෙනවා. ඒකයි කය අර විදිහට ගත්තාම ඔයා උච්ඡේදවාදයට වැටුනේ නැත්තේ. නාම ධර්ම ඒ අවබෝධයෙන් ඔයාව ඔබතුමාව පමුණුණු නාම ධර්ම පැත්තට. නාම ධර්ම කියන්නේ සිත් කියන්නේ මේවා, චෛතසික කියන්නේ මේවා, ඒවා හටගන්නේ මෙන්න මේවයි, ඒ නිසයි මෙන්න මේ කය ක්‍රියාවලිය වෙන්නේ කියන උත්තරේ ගත්තාම එතන නාම ධර්ම නැහැ කියන්නේ. ඒකෙන් ඔබතුමාට උත්තරයක් ලැබෙනවා. එහෙනම් මොකද? මේ නාම රූප දෙක නොදන්නා කම නිසා පුද්ගලයෙක් ඇති වෙලා තියෙනවා කියලා මේ අවිද්‍යා සංකාරයෙන් මෝරනවා. එහෙනම් නාම රූප දෙක දැක්කොත් අවිද්‍යා නිරුද්ධ සංකාර නිරුද්ධ වෙන පුද්ගලය නැති වෙනවා කියන අදහස නිරුද්ධ වෙනවා නේද කියලා ජරා මර දුක්ඛ නිරෝධය දක්වාම අනිත් පැත්තට හැරෙනවා මිසක උච්චේ දෘෂ්ටියකින් අවසන් වෙන්න තැනක් ඉතුරු වෙන්නේ නැහැ. තවමද තියෙන්නේ ප්‍රශ්න? සලායතන නිරෝධය කියලා කියන්නේ හොඳයි ප්‍රශ්නේ. ලෝකයේ අවශ්‍යම අවශ්‍ය ටික ඒක. මේ සලායත නිරෝධයට නිවන කියලා කියන්නේ. තාපත්තෙන් ගත්තාම සෝපදිශේෂ නිබ්බාන රහතන් වහන්සේ කියලා කියන්නේ සලායත නිරෝධය. අපි ගොඩාක් දෙනෙක් හිතන්නේ දකින්නේ පෙනෙන දේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. ඇහෙන දේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. මෙන්න මේ විදිහට දකින එකයි සලායතන නිරෝධය කියලා. සලායතන කියලා කියන්නේ චක්කු සෝත ගාන ජීව කාය මන කියන ආධ්‍යාත්මික ආයතන හයටයි සලායතන කියන්නේ. පටිච්චසම්පාදේ විඥානපච්ච නාම රූප නාම රූපච්ච සලායතන කියලා පෙන්නන්නේ බාහිර රූප ශබ්ද ගඳද? පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන්නේ. අපි ඇහි පිහිටලා ඇහි ඉඳගෙන ඇතිව නැති වෙන රූපයක් ගැන කතා කරනවා. නමුත් ඇහෙන සුද්ධ වෙන හැටි අපි දන්නේ නැහැ. එතකොට යම් කිසි කෙනෙකුට ඇහ කන දිව නාසය ශරීරයේ මනස කියන ආධ්‍යාත්මික ආයතන හයම නැති වුණොත් නැතිව ජීවත් වෙන නැතුව යන එන කන බොන ඇවිදින ජීවිතයකටයි සලායතන නිරෝධය කියලා කියන්නේ. ලෝකේ උපතුමලට එක හිතා ගන්නත් බැරි පනවා ගන්නත් බැරි මම කිව්වොත් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වම නිදිලා ජීවත් වෙන ජීවිතයක් කියලා කිව්වොත් අපිට හිතා ගන්නවත් බෑනේ නේද? ඒ වගේ රහතන් වහන්සේ නැත්තම් සලායතන නිරෝධය කියලා කියන්නේ ඇහැ කන දිව නාසය ශරීරේ මනස කියන ආයතන හයේ කිසිවක් තමන්ගෙන තමන් කියලා සිහි කරගෙන නිමිති නැහැ. කිසිම දැනුමක් නැතුව ආයතන හයෙන් මිදිලා මේ කය පරිහරණය කරන ජීවිතයකටයි සලායතන නිරෝධය කියලා කියන්නේ. සෝපදීසේස නිබ්බාන කියලා. කෙටියෙන් ගත්තොත් අපි දැන් අපි කතා බහ කර කර ඉන්නවා. නමුත් කකුල් අතපය ගැන අපිට එච්චර හැඟීමක් නැහැ නේ. නමුත් කකුල් අතපය ඇතුවයි අපි ඉන්නේ. කකුල් අතපය ඇතුවයි ඉන්නේ කියන එක තේරෙන්නේ අපිට කකුල වගේ දෙයක් හිරිවැටුනොත් තමයි. කකුල වගේ දෙයක් හිරිවැටුනොත් තේරෙනව මොකද්ද? කකුල නැහැ වගේ. එතකොට මෙච්චර කල් තිබුණා වගේ තිබිලා තියෙන්නේ නේද? නමුත් දන්නවද අපි? ඒ වගේ ඇහැ කන දිවනාසය ශරීරය අද අපිට තියෙනවා. මෙනෙහි නොකලට තියෙනවා ඇති බව. කකුල හිරිවටනොත් කකුල තියෙන බව තේරෙනව චුට්ටක් නෑ වගේ. ඒ විදිහටම නැති බව තේරෙන්න ඕනේ ඇහැ කන දිවනාසය ශරීරය. අද මට ඇහැ ගැන මෙහෙම නැති වුණාට මේ කතා බහ කර කර හිටියම මට ඇහැ තියෙනවා. කය තියෙනවා. ඒකට සාක්ෂියක් හිරිවටනොත් තේරෙනව නෑ කියලා ඒකෙන් මට අත්දැකීමක් නැතුව තිබුණාට මෙච්චරලා දැනුම් සහිතව ඉඳලා කියන එක තේරෙනව නේද? ඇයි එහෙම කියන්නේ? කාමාවචර මට්ටමේ මේ ඖදාරික මේ හිත විඥානයේ නාම රූප සලායතන උනා කියන්නේ මේ සිත නාම ධර්ම අරුමු කරලා ආයතන හැට බැසගෙන පවතුන. කාමාවචර මට්ටම මිදෙනකොට කාමාවචර මට්ටමේදී මේ විඥානේ මේ කය මිදෙනවා. මිදුනහම මේ කයම ඇසුරු කරගෙන සිත පවතුන මේ කය මිදලා ඇහැගෙන යම්සේ කකුල හිරිවටනහම කකුල නෑ බව දන්නවා වගේ මුළු කය. එතකොට ආයෙ මුකුත් නැහැ කම දිවනාසේ ශරීරයේ කියලා එකක් ගන්න එයාට දැනුම මුකුත් නැහැ. පෙනෙනවා. පෙනෙද්දී හිතනවා කියනවා. නමුත් එයා මිදිලා. සලායත නිරෝධය කියන්නේ ඒක ලොකු දර්ශනයකින්. ඒ කියන්නේ කෙලෙසුන්ගේ මිදීම මත වෙන්නේ. කෙලෙස් වැඩි වෙන්න වෙන්නේ මොකද්ද? සිතේ කෙලෙස් බර වෙන්න මේ සිත කයට බැසගන්නේ. කෙලෙස් අඩුවෙන්න සිත කයෙන් මිදෙනවා. මේ ඇහැ කන දිව නාසය ශරීරයේ සංඛ්‍යාත ඖදාරික කයෙන් මිදුණු දවසට කියන ආගාමී අනාගාමී. මේ කය අසුර කරගෙන පවතින හැබැයි කයෙන් මිදිලා. ඒ උපදින චිත්තචෛසික ඔක්කොම කාමවචර මට්ටම ඉක්මවලා හිටියි. ඒ දිවි පැවැත්මම කාමවචර මට්ටම ඉක්මවලා හිටියි. මේ කයේක කිසිදු නෑදෑකමක් එයාගේ නෑ. මේ කය මම කියලා දකින්නේ නෑ. කබලින්කාරයෙන් හැදුවා. එයා මේ කබලින්කාරයෙන් හොඳට පිරිසිඳ දකින්නවා. මේ කයත් එක්ක බාහිර කිසිම රූප මේ ස්පර්ශ ආයතන හයේ කිසිම වස්තුවක් එයා සම්තකේ නෑ. කිසිම නෑදෑයෙක් එයා එක්ක නෑ. කාම භූමියේ නෑදෑකමක් එයාට නෑ. එහෙම වෙන්න නම් ඇහැ එක තියෙන නෑදෑකම අතහැරියාම කන නාසය දිව ශරීරය එක්ක තියෙන නෑදෑකම් අතහැරියාම එතනින් එහා තියෙන රූපයක තියෙන නෑදෑකම් අතහැරන වෙන්නේ මේ. ඔක්කොම නෑදෑකම් අතහැර. හිත එක්ක විතරක් ගමදුමු කරමු. ඒ අනාගාමී කෙනා. හිතේ උපදින ධර්මතාවයන් උත් මේ විදිහටම දැකලා ධම්මායතනෙ අනුවගේ ධර්මයේ එක්ක තියෙන නෑදෑකම් නැති වුණා. හිතේ අනිත්‍ය දකිනකොට වෙන්නේ ධර්මායතනෙ අනුවගේ ධර්මයක තියෙන නෑදෑකම් ටික නැති වෙනවා. ඇහැ කන දිවනාසේ ශරීරයත් ඒ අනුව උපදින චිත්තචෛතසික ධර්මත් කියන ධර්මතා හයෙන්ම මිදී පවතින මනසටයි සලායතනෙ. මේ ගමම් මග තියෙනෙත් ඒකට. ඔය විදියට අනුක්‍රමයෙන් මෙනෙහි කරගෙන එනකොට ලෝකෙ ලොකුම දුක තියෙන තමන්ගාව. දුක්ඛ සත්‍ය කියන තමන්ට. තමන්ව අතහැරිය කියන්නේ දුකයි අතහැරීම. මම අර මතක් කරන්නේ අපි කවදාත් බාහිර දෙයක් නිදලා තියනවද? බාහිර දේවල් අපේ කයට ගැටුනහම ගැටුණු කයම අපි නිදලා තියෙනවද කියලා අහන්නේ. එතකොට ඒ වගේ සලායතන නිරෝධය කියන වචනයෙන් කියන්නේ ස්පර්ශ ආයතන 6 පරිහරණය කරන ස්පර්ශ ආයතන 6 නිදිලා කියන්නේ ඒකෙන් යන නිමිත්තක්වත් නැහැ, දැනුමක්වත් නැහැ. මොකද පොඩි ළමයෙක් ගත්තොත් හදවත වකුගඩු ඇතුව ජීවත් වෙන හදවත වකුගඩු වෙන නිමිත්තක්වත් නැහැ නේ ළමයා. නමුත් ඒ නිමිත්ත ගැන දන්නේ නිමිත්තක්වත් නැහැ කියනකම බාධාවක් වල ජීවත් වෙන්න ළමයා. එහෙම එකක් ඕනේ. නමුත් ඒක අභ්‍යන්තර ඉන්ද්‍රියක් වල ජීවත් වෙනවානේ. දැනුම කියන එක වෙනස්කම්. දැනගන්නවා කියන එක පෞතිර දේ නෙවෙයි. ඒ වගේ ඇහැ පිරිසිඳ දැකලා ඇහැ කෙරේ තියෙන තණ්හාව නිරුද්ධ කළා, ඇහි නිදිලා ජීවත් වෙනවා. ඇහැ කියන එක ගැන දන්නේ තමන්ගේ ඇහක් නෑ. තමන් ඌ ඇහැකුත් නෑ. ඇහැ තමන්ගෙත් නෙමෙයි, තමන්ගේ ආත්මයක් නෙමෙයි, තමන් ඇහැ එක්ක ඉන්නවත් නෙමෙයි, ඇහැ තමන් එක්ක ඉන්නවත්. බාහ්‍ය ධර්ම චරිතේ මහන්සියට පින්නේ ඒකයි. වාහි යම් වෙලාවක ඔබට දැකීමක් පමණක් වුණොත් එකල්ලි ඔබ එහි නෑ. ඒ වස්තුව ඔබ සමගත් නෑ. ඔබ එහිත් නෑ. ඒ වස්තුව ඔබ සමගත් නෑ. බාහ්‍ය දුකේ අවසානේ මේකම. ඒ වගේ ඇහැ රූප චක්කු විඥානය කියන මේ ටික තමයි දර්ශනය අපිට. ඔබට පෙනෙන දේ තියෙනවා නම් ඔබ එහි ඉන්නවා. ඔබ එහි ඉන්නවා නම් පෙනෙන දේ ඔබ සමගයි. පෙනෙන දේ ඔබ සමග වුණොත් ඔබට දකින දේ ආරම්භය හිතන්න කියන්න කරන්න පුළුවන්. හිතන්න කියන්න කරන්න පුළුවන් තාක් ඔබ ඒ ආරම්භය කැමැත්ත තියෙන විදිහට තිතනවා, අකමැත්ත තියෙන විදිහට තිතනවා, රැවටෙන විදිහට තිතනවා. ඒ හිතන්න පුළුවන් තාක් ඔබතුමා කැමැත්ත අකමැත්ත නොදන්නාකම කියන එකෙන් මිදෙන්නේ නැහැ. කැමැත්ත තිබුණොත් ලෝභය, අකමැත්ත තිබුණොත් ද්වේෂය, නොදන්නාකම තිබුණොත් මෝහය. ඔබතුමා එහෙම වුණොත් පෙනෙන දෙයක සම්බන්ධ වෙන පුළුවන් කියලා කියන්නේ ලෝභ ද්වේෂ මෝහයෙන් මිදෙන්නේ නැහැ. ලෝභ ද්වේෂ මෝහ තියනවා කියන්නේ ජාති ජරා මරණ ශෝක පරිදි දුක් දුම්න සුපායතයෙන් මිදෙන්නේ නැහැ. ලෝභ ද්වේෂ මෝහයෙන් ඉන්නවා කියන්නේ ජාති ජරා මරණ ශෝක පරිදි දුක් දුම්න සුපායතයෙන් පෙනෙන දෙයට සමග ඔබ හිටියොත් පමණක් ඇති ජරා මරණයෙන් නොමිදෙන්න. පෙනෙන දේ තුල ඔබ නැතිනම්, ඔබ එක්ක පෙනෙන දේ නැතිනම් එකල්හි ඔබ එහෙම මිදිලා. ඔබ හිතන කියන කරන දේ ඊටයි නෑ. හිතන කියන කරන දේ එක නෑ කියන එක කියනවා. එතකොට ඔබ මෙලොවට අයිති කෙනෙක් නෙවෙයි. ඔබ පරලොවට අයිති කෙනෙකුත් නෙවෙයි. මෙලොව පරලොව දෙය අතර අයිති කෙනෙකුත් නෙවෙයි. ඔය ඇහැ තිබුණොත් ඔබතුමා මෙලොවට අයිති කෙනෙක්. මේ ඇහැ මෙලොවට අයිති කෙනෙක්. ඔය ඇහැ කිරි තණ්හාව තිබුණොත් ඔබතුමා පරලෝට ආйти කෙනෙක්. ඔය ඇහැ කිරෙහි අතීත තණ්හාව, වර්තමාන තණ්හාව, අනාගතයට හෝ තණ්හාව තිබුණොත් තණ්හාව කියන්නේ අනාගත ඇහැ අදන එක. අතීත ඇහැ හෝ තිබුණොත්, වර්තමාන ඇහැ හෝ තිබුණොත්, අනාගතයට හෝ තිබුණොත් ඔබ දුක්ඛ සත්‍ය තුලදී ඉන්න කෙනෙක්, දුකේ ඉන්න කෙනෙක්, ලෝකේ ඉන්න කෙනෙක්. ඔබට ඇහැ නිරුද්ධ වුණොත් ඔබට නිරුද්ධ වෙන්නේ දුක, ඔබට නිරුද්ධ වෙන්නේ ලෝකය. එතකොට ඔබතුමා මෙලොවට ආйти කෙනෙක් නෙමෙයි. ඔබට පරලොව ඇහැ ලබා ගන්න තණ්හාවක් නැත්නම් ඔබ පරලොවට ආйти කෙනෙකුත් නෙමෙයි. ඔබට මෙලොව ඇහත් නැත්නම් තණ්හාවක් නැත්නම් ඔබ මෙලොව පරලොව දෙකටම ආйти කෙනෙකුත් නෙමෙයි. ඇහැ තිබුණත් මෙලොවට ආйти තණ්හාව නැති වෙනවා. පොඩි ළමයි කෝ විගන්න. තණ්හා ඇහැ නැහැ. නමුත් තණ්හාව තිබුණොත් පරලොවට ආйти කෙනෙක්. ඇහත් නැත්නම් තණ්හාවක් නැත්නම් මෙලොව පරලොව දෙකටම ආйти කෙනෙක්. මේ දර්ශනය ගැඹුරු ගැඹුරු නැහැ. අනුක්‍රමයෙන් කියන්නේ සලායතන නිරෝධය කියන්නේ කෙටියෙන් ගත්තාම ඔබතුමාට ඇහැගෙන නිමිති ඇති වෙන්නේ හැම වෙලාවෙම අභ්‍යන්තර පැත්තෙන් චිත්තින් අවිද්‍යාවෙන් පෙනෙන රූපය ගැන හිතලා කියලා කළා රූපය ගැන දැනුමක් ඇති කරගත්තාම දැනගත්ත නාම ධර්ම අරමුණු කරගෙන හිත මේ ඇහැ හදා ගන්නවා කියන ධර්මතාවය යෙදෙනවා. පටිච්චසම්පාදයේ පෙන්වන්නේ ඇහැ ඇදෙන හැටි. ওই විදිහට ඇහැ ඔබතුමාට හැදෙනවා. ඔබතුමා පෙනෙන දේ ඇත්ත ඇති හැටි දැකලා අවිද්‍යාව දුරු කළොත් පෙනෙන දේ අරබයා ඔබතුමා කර්ම හදාගත්තේ නැත්තම් චක්කු විඥාන හැදුන් නැත්තම් ඇහැ උපදිනවා කියන එක වෙන්නේ. එතකොට එකම මගයි ඇහැ තියෙන්න සලායතනේ ඇති වෙන්න යම්ති අවිද්‍යා සංකාරයෙන් නම් සලායත නිරෝධයට දැනෙපත්. අවිද්‍යා සංකාරයගේ නිරෝධයෙන් සලායත නිරුද්ධ වෙනවා. ඒක හිතලා කරන්න බුණාකන්න ඔබතුමාට පෙනෙන දේ තුල තියෙන මෝඩකම අයින් කරන්නකෝ. ඇහෙන දේක තියෙන මෝඩකම අයින් කරන්නකෝ මේ පෙන්නපු විදිහට. එතකොට මේ සලායතන නිරෝධී සාක්ෂාත් වෙයි. සලායතන නිරෝධය කියලා කියන්නේ අවිද්‍යා නිරෝධයට නමක්. තව නමක්. අවිද්‍යා නිරෝධයේ ප්‍රතිඵලය මේ සලායතන නිරෝධයේ මිසක්. මොකද සලායත නිරුද්ධ වුණොත් ස්පර්ශ නිරුද්ධ වෙලා දුක් මේටි ජරා මරණ දුක කියන එක නිරුද්ධ වෙනවා කියන එක ධර්මතාවය. ඒ නිසා එකම තැන වචන පොඩයි කෙටියෙන් ගත්තම අර එකතරක නතර කරලා පෙන්වන එකක්. ඔය කොතනින් කතා කරොත් එන්න තියෙන ප්‍රතිපදාව එකම. අපි කියමු දැන් ඇහැට පෙනෙන දෙයක අපිට සක්කාය දෘෂ්ටිය තියෙනවා කියලා කියන්නේ මොකද්ද? ආයතන ටික හැදෙන න්‍යායය ඉන්නවා. අපි ඔය සක්කාය දුර වෙන විදිහට බලනවා කියලා කියන්නේ මොකද්ද? අවිද්‍යාව දුර වෙනවා කියලා කියන්නේ සලායත නිරුද්ධ කරන ප්‍රතිපදාවක ඉන්නවා. එකම දැනට නම් නමුත් ඒ තැන් වලින් මතු කරලා පෙන්නනවා. ඔයා නිවන් දැකපුත් මේ ආයතන හය නැති වෙලා තියෙන්නේ. නිවන් දැකපුත් මේ නාම රූප නාම ධර්ම අනුමුඛ කරලා හිත රූපෙට දැක ගන්න කම නැති වෙලා තියෙන්නේ. ඔයා නිවන් දැකපුත් චක්කුසෝත ගන්න මේ රූප දකින සදාහන මේ වගේ විඥාන නොහට ගන්න බවක් තියෙන්නේ. ඒ අනුව යන ඒ වැටිකම කර්ම නැති වෙලා තියෙන්නේ. ඒ කර්ම ඇතුළේ මෝඩකම නැති වෙලා තියෙන්නේ කියලා මේ එකින් එකට ඒ තැන් මතු කරලා පෙන්නනවා. අර සම්මාදිට්ඨිය කාරණා දාසෙත් ඒවා. නමුත් එක න්‍යායක් තුළ මේ ඔක්කොම වෙනවා. සලායත නිරුද්ධකේ නෝතුමතු කියගෙන කාමාවචර කියලා කියන්නේ හැම වෙලාවකම කනබුන ආහාරයෙන් හැදුණු ඖදාරික කය ඇසුරු කරගෙන පවතින මට්ටම. කය නිදරන්නේ. රූපාවචර කියලා කියන්නේ කබලින්ක ආහාරයෙන් හැදුණු මේ රූපය මේ කය මිදී පවතින මට්ටම. ඒක තමයි කාමාවචර සහ රූපාවචර කියන තියෙන එකම. එහෙම නැහැ. රූප කියන්නේ ධ්‍යාන වැඩි හැකි. කෙටියෙන් ගත්තොත් ඔබතුමාට අකුසල සිතක් ඇති වෙනවා නම් ඔබතුමා දන්නවද අකුසල සිතක ධ්‍යාන තියෙනවද? පිළිගන්න. සෝමනස සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාරික හෝ සසංකාරික සිත ගත්තොත් විතක්කචියේ විචාරතියේ ප්‍රීතිය සෝමනස් කියන ප්‍රීතියේ සැපයේ ඒකගතාවේ පංචාගිකං ජානං හෝති. රූපේ ඉක්මවා හිටින හැම සිතකම මට්ටම දෙහා. අකුසල සිතක වේවා කුසල සිතක වේවා රූප භවී උප්පත්ති පිණිස පවතින රූපාවචර සිතක වේවා අරූපාවචර සිතක වේවා යෝගෝත්තර සිතක වේවා සිත්වල මට්ටම මහත්ව ධ්‍යානමයි. ධ්‍යාන හෝ කාමවචර කියන නම ලැබුණේ රූපේ මිදීම හා නොමිදීම මත විසක. එහෙම නැතුව වෙන ධර්මතාවයක් හින්දා නෙවෙයි. අද කතා කරන විදිහ ධ්‍යාන ගැන කතා කරනවා නම් අකුසල් සිත් උපදින කෙනා ධ්‍යානලාභී කියන්නේ. ඕනම් ඔබතුමා බලන්න අභිධර්ම පිටියේ ධම්ම සංගුණේ චිත්තකාණ්ඩය අරගෙන කොමල කියන්නේ මේ චිත්තක තියෙන తాවකාලික ධ්‍යාන බලන්නේ. ද්වාදස අකුසල සිත්තුල දොළොස්සාතර අකුසල සිත්තුල මුල්ම සිත සෝමනස සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාරික සිත. ඒ සිත බලන්නකො මාර්ගංග කීයක් තියෙනවද ධ්‍යාන කීයක් තියෙනවද කියලා ඒ සිතේ. ලෝකේ කවුරුවත් දන්නේ නැති අකුසල සිතකත් බුදුරජාණන් වහන්සේ ධ්‍යාන පෙන්නලා තියෙනවා. ඔය මේ తాවකාලික හිතන සමෝධිම ධ්‍යානයක් ගැන නෙවෙයි මේ කියන්නේ. රූපයේ ඉක්මවා පවතින හැම ධර්මතාවයක්ම හඳුන්වන්නේ ඔය මට්ටම ධ්‍යාන කියන මට්ටම. මේ ධ්‍යානද නැද්ද කියන මෙන්න බෙදෙන්නේ කබලින්කාහාරය ඇසුරු කරන කය මතයි. මේ කබලින්කාහාරයුක්ත කය ඇසුරු කරන මට්ටම කාමාවචරයි, කය මිදුණු මට්ටම ධ්‍යාන. ඒකයි ඒ ධ්‍යානයක උනත් මිච්ඡා ධ්‍යානයක් වෙලා මේ සාසනෙන් බැහැර කෙනෙකුට උනත් පුළුවන් ඩක්ලොක් උපදින්. එතකොට නමුත් අද අපි කතා කරන මේ ශාසනයේ පිළිගෙන ධ්‍යානයි ලෝකෝත්තර ධ්‍යානයි වෙනස්. ලෝකෝත්තර ධ්‍යානයක චිත්තක తాවකාලික ධ්‍යානයක් පෙන්නනෝ තදංගයි, ඒ පින්නේ රූපේ ඉක්මවා සිටි පමණයි. නමුත් ධ්‍යාන සංඥාව වෙනස් වෙන්නේ. නමුත් කාම සංඥාව අතහැරලා ධ්‍යාන සංඥාව උපදිනකොට ධ්‍යානය පදන්නේ. කල්ප ගණනකටවත් ඒ ධ්‍යාන මට්ටම අතහැරෙන්නේ. කිසිම ධ්‍යානලාභී කෙනෙක් ධ්‍යානලාභී කියලා කියන්නේ කාම සංඥාව අතහැරලා ධ්‍යාන මට්ටම දාපු කෙනා. එයා කවදාවත් රාන්දිදී මුතුමැණි පරිහරණය කරමින් අමුදරෝ පෝෂණය කරමින් ඉන්න ධ්‍යානයක් නැහැ. විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං පඨමජ්ජානං උපසම්පජ්ජ විර. හොඳට පෙන්නනවා මේ ප්‍රථම ධ්‍යානය මොකද්ද? කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන්වීම නිසා හටගත් විවේකයටයි, කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන්වීමෙන් හටගත් විවේකය නිසා ඇතිවෙච්ච ප්‍රීති සැපයක් නිසා මේ ධ්‍යානය තියෙන්නේ. දැන් මේ කාමයන්ගෙන් යුක්තව අකුසල ධර්මයන්ගෙන් යුක්තව හටගත්ත ප්‍රීතිසුඛ ධ්‍යානයක් ගැන අද කතා කරන්නේ. ඇයි? අමුදරුව පෝෂණය කරනවා, ගෙවල් දරුව පෝෂණය කරනවා, ධ්‍යානලාභී ගෙදර ගිහලා රණ්ඩු වෙනවා, ගහ ගන්නවා, බැන ගන්නවා. මේව ඇවිල්ලා විහිවේ කියන්නේ අර පොත්පත් වල තියෙන වචනය අල්ලගෙන. ඒ කියන්නේ తాවකාලිකව ධ්‍යාන ලබා ගන්න පුළුවන් කියන්නේ. මම කියන්නේ පුළුවන් නේද? අකුසල සිතක් උපදින කෙනෙක් ධ්‍යාන තියෙනවා. උගලේක ගවේෂණය කරන්න ධම්ම සංගණි අරගෙන ගිහින් මම මේ කියනවා ගෙනිය බලන්න. ඔය ඔක්කොම අද ධ්‍යාන ගැන කතා කරන ඔක්කොමල කතා කරන්නේ ඔය ධම්ම සංගණි චිත්තකාණ්ඩය අරගෙන. අභිධර්ම පිටකේ ප්‍රථම පොත ධම්ම සංගණි චිත්තකාණ්ඩය අරගෙන බලන් ධ්‍යාන තියෙන සිත් ගැන. ඒකේ නැද්ද කියලා අකුසල සිත ගැන. අකුසල සිතක ධ්‍යාන පෙන්නනවා කියනකොට ඕගොල්ලන්ට හිතාගත්තේ නැහැ. හිතාගත්ත හැකිද? එහෙනම් මේ ධ්‍යාන කතාව වෙන පරියායකින් බුදුරජාණන් වහන්සේ කියන්නේ කියන්නේ. ඕගොල්ලෝ දන්නේ නැහැ නේද අකුසල සිතක ධ්‍යාන පෙන්නනවා කියලා. එහෙනම් ධම්මදගරි දිනන සංහරගත වත් දැන් පෙන්නලා. මම කතා කරන්නේ අත මහත්ය සුදුට පෙළ දහම ඉගෙනගෙන මේක වෙනවද නැද්ද කියලා. මම කවදාවත් පෙළ දහම ඉක්මවාට උත්තර ඊර්ෂ්‍යා නැමම කවුරු හරි ධ්‍යාන ලැබෙනවාට. නමුත් ධ්‍යානයක් නැතුව ධ්‍යාන ලැබෙනවා කියන්නේ කියලා සැබෑවට ලබන්නේ නෑනේ. ඉතින් ඒක මොහොත් පෙන්වන්න පුළුවන් නම් ඒක කරන යහපත. ධ්‍යාන කියන එකේ අර්ථය ඊට වඩා ගොඩක් වෙනස්. ඕගර ධම්මසංගණී චිත්තකණ්ඩේ කියවන්න කිව්වහම කුසල් සිතකත් පෙනේ පුතේ, අකුසල් සිතකත් පෙනේ, රූපවචර සිතකත් පෙනේ, අරූපවචර සිතකත් පෙනේ, ලෝකෝත්තර සිතකත් පෙනේ. ධ්‍යාන කියන මට්ටම. එතකොට මේ ධ්‍යාන මට්ටම් මොන පරියායකින්ද මේ බුදුහාමුදුරු පෙන්නන්නේ කියන කාරණාවත් වෙන්නේ අපි හිතාගෙන මේ අවස්ථාවට සම්බන්ධ සිද්ධියකින්ද නැත්නම් ධර්මතාවයකින්ද පෙන්නන්නේ. එතකොට පෙනේ කය ඖදාරික රූපය පරිහරණය කරන පරියායෙන් කාමවචරයි, ස්වરૂපයේ මිදී පවතින සෑම ධර්මතාවයක්ම කාමී මිදී පවතින සෑම ධර්මතාවයක්ම ධානයයි කියන පරියායක මේ පෙන්නවා මිසක කෙනෙක් අවස්ථාවට උපදවගත යුතුයි කියන උපදවගත හැකි කියන ධර්මතාවයකින් නෙවෙයි කියන එකක් දෙවි හේ ප්‍රකෘතිකේ අවස්ථාවයි තේරුම් ගන්න ඕනේ මොකද කර්ම සහිතකෝ තම පුඩා කියලා දුන්නේ නැහැ කියන්නේ තමයි